ඇයි බය වෙන්නේ? හෙට වෙනකොට මැරෙයි කිව්වොත් දැන් බය. බය හරි බය වුණත් කමන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ?
බය වෙනවා මොනවද?
ඒක තමයි දැන් බය බය වුණාට දැන් නවත්තන්න බෑ. දැන් මොකද කරන්නේ? මොනවද ඊළඟට
කරන්නේ?
ඔව් කොහොමද ලෑස්තියනේ දැන් තියෙන ටික ඔන්න බෙදලා දාන්න ඕන. ආ මේක මෙයාට දැන් ඉතින් මට වැඩක් නැහැ. හෙටින් පස්සේ ඉවරයි. නේද? ඉතින් මොනවා හරි Tamanට කියලා තියනවා නම් ඉක්වැනට දීලා දාන්න ඕන. සමහරට වද අන්න ඒකයි දැන් ඒව ඕන කෙනෙක් ගත්තා. මම ඕක බෙදන්න යන්න ඕනේ නැහැ. එහෙම හිතුවොත් දැන් වැඩ අඩුයි නේ. අන්න ඔය වැඩ අඩු කරගන්න විදිහ. දැන් මේවා දැන් බෙදන්න ඕන වෙන්නේ මොකද? තමයි. දැන් බෙදන්න ඕන තමන්ගේ හිඳ. අරාරය කියපු විදිහට ඕන කෙනෙක් ආවෙ ඉතින් අරගත්තු දෙයක් මම මොකටද වෙ දැන් නේද? ඔව් ඒක විදිහක් කියන්නේ ඒක තමයි ලේසිම විදිහ. දැන් අපිට මොනවා හරි තියෙන කොටයි අපේ අය ඉන්න කොටයි නෙවුවා දෙන්න ඕන. දැන් ඔය දෙකම අපි මේ ලෝකෙට එනකොට අරන් ආපු ඒවද? එකතරගත්තු එකයි මගේ කියලා අල්ලගත් තුගයයි මේ ලෝකෙට උපදින්න එනකොට ගෙනාවල් නෑ.
මේ
දැන් හොයන්න ඕන මේක කාටද දෙන්නේ මේක කාට මෙයාට දුන්නොත් වැඩක් නැහැ මෙයාට තමයි මේක දෙන්න ඕන. දැන් වැඩ ගොඩක් තියෙනවා. දැන් ওই වැඩ ටික කරන්න ගියාම අන්තිමට දැන් හෙට මැරෙනවා නම් ඔන්න දැන් ටික ටික මැරෙන වෙලාව ලඟ
වෙනවා.
දැන් වෙන ඕකම තමයි වැරද්ද. හොඳ එකක් හම්බ වෙන එක තමයි වැරද්ද. දැන් දැන් ඕක කාට හරි දෙන්න ඕන
තමන්ට අවශ්‍ය නැහැ.
ඔව්.
ඒක පාවිච්චි කරන ප්‍රයෝජනෙ
ගන්න මේක හොඳ කෙනෙකුට දෙන්න ඕන. ප්‍රයෝජන ගන්න කෙනෙකුට දෙන්න ඕන. නේද? දැන් ඔහම හිත හිතා ඉන්න වෙලාවේ පටස් ගාලා මැරුණොත් එහෙම නෑ. තාම දෙන්න හම්බ වුන්නේ නෑ. දැන් හරි දැන් මෙහෙම හිතන්නකො. දැන් මට වටින දෙයක් හම්බ වුණා. මේක දැන් නිකන් කෙනෙකුට දීලා හරියන්නේ නෑ. මේක වැඩක් ගන්න කෙනෙකුට දෙන්න ඕන. එතකොට තමයි හොඳ දානයක් වෙන්නේ නේද? දැන් ඔහම හිත හිතා ඉන්න දෙන්න හම්බ වෙන්නේ නෑ. න මැරෙන මොහොත එනවා නෑ නෙමෙයි. දැන් එහෙම වෙන්න පුළුවන්. මැරෙන එක අපිට ඕන වෙලාවට නෙමෙයි එන්නේ. නෑ 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 ඒක වෙන්න බැරිද? ආ පුළුවන් නම් ඒ වෙලාවට මොකද වෙන්නේ? දැන් නුවණින් හිතන්න මොකක් වෙයිද?
ඒක
මතක් වුණාම කොහේ යයිද ඊළඟට? ඔන්න ඕක තමයි භයානක. ඒක තමයි.
මැරෙනකොට ඒක හිතේ තියෙනවා. ඒක දෙන්න හිතියාම මැරෙනවා.
දෙන්න හිතේ තියෙනවා. දෙන්න දැන් කෙනෙක් හොයනවා දැන්.
නෑ
නෑ. මේක මෙයාට හම්බ වුණොත් නම් මේ වැඩේ හරියන්නේ නෑ මේ. ඈ? නේද? අපට ඕන කෙනාට තමයි මේක දෙන්න ඕන. නැත්තම් අපරාදී. දැන් හිත වැඩ කරන්නේ මොකද්ද? අපරාදී. මේක කවුරු ගණීද දන්නේ මේ අරය ගත්තොත් නම් ඉවරයි. ඔහොම වෙලා දැන් යන්න වුණොත් මොකද්ද ඔළුවේ තියෙන්නේ? දැන් අරමුණ මොකද්ද? මේ දෙ සමහර වෙලාවට යන්නේ නැහැ. ඉතින් එතනම එන්න වෙනවා. ඒ යෝග බෙදලා දෙන්නේ. තේනා නේද ඒකේ භයානකකම? ඔව්, ඕකට තමයි මරණානුස්තිය වඩන්නේ. අපිට හිතෙන්නේ නෑ මැරෙන්න තව වෙලා තියෙනවා. මේක දීලා ඉවර වෙලා තමයි මම මැරෙන්නේ. එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ තත්ත්වයේ අපිට ඕන වෙලාවට නෙමෙයි මරණේ. කොයි වෙලාවෙයි ඒක දන්නේ නැහැ. ඔන්න ඕක ගැන නුවණක් පිහිටන්න තමයි මරණානුස්සතිය වඩන්නේ කියන්නේ. අද අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා තමයි මැරෙන්නේ. එතකොට අඩු ගානේ යන්න අර කියපු විදිහටවත් හිතනවනะ. ඌක මම බෙදන්න යන්න ඕනේ. ඕ කෙනෙක් බෙදා ගනි. පුළුවන් නම් ඉක්මනට බෙදලා දාන්න. මේ වැඩේ ඉවර කරනවා. ඔව්. දැන් මොනවා හරි තිබුණොත් දැන් මෙහෙමයි මරණානුස්සතිය. ඒක ගැඹුරට යනකොට වෙන්නේ එහෙමයි. හෙට මැරෙනවා නම් දැන් මොකක්ද මොනවා හිතයිද එතකොට? තොර අපිට පේනවා මුලින්ම හිතන්නේ ඔය තියෙන දේවල්. ටික මොනිට මේක විවරයක් කරගන්නවා නේද? වගකීම් තියනවා නම් ඒව ටික අයින් කරගන්න වෙනවා. නැත්තම් ඉතින් ඕක තමයි මතක් වෙන්නේ. අපිට එන අපට මුහුණ දෙන්න එන chances තමයි හොඳ opportunities. හිටපු ගමන් ලෙඩ වෙනවා. යාමාරු ලෙඩක් හැදෙන. ඒක එක ඔපචුනිටි එකක් ඕක මෙනෙහි කරන්න. ලෙඩ වෙනකොටම මොකද හිතෙන්නේ? දැන් හොස්පිටලයිස් වෙන්න වෙනවා. ඔන්න දැන් ඔළුවට එන ටිකක් තියෙනවා. මොනවාද? මේ වැඩේ කවුද කරන්නේ? මේක කවුද කරන්නේ? මේවා බලාගන්නේ කවුද? අරව මේවා
හොස්පිටලියට සල්ලි පිටෝනිස.
ඒක කොහොම හරි වෙයි. ඒ වෙලාවට සල්ලි හොයන්න බෑනේ. නැගිට ගන්නවත් බැරි. දඩස් ගාලා වැටෙනවා. දැන් ඉතින් සල්ලි හොයන්න ඉන්න පුළුවන්. කවුරු හරි උස්සන් යයි. අපිට යන්නවත් බෑ. ඈ සල්ලි හොයන්න තියා. මේ නැගිට ගන්නවත් බෑ. ඈ ඒක කවුරු හරි අපරේට සිහිය පොඩ්ඩක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් උස්සලා ගිහින් අර ගැඳේ ඉන්නකොට තමයි නෑ හැරිලා බලනකොට මම මේ කොහෙද ඉන්නේ. මම තමයි හොස්පිටල් එකට යන්නේ. ඒක ඔකක් ඉස්සෙල්ලා වුණොත් ඒක හොඳ ඔපචුනිටි එකක්. ඔක බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය ඉන්නේ දේව දූතයෝ කියලා. දෙවියෝ එවන දූතයෝ. අපිට මේ ඇත්ත දකින්න ලෙඩ වෙන එක. ලෙඩ වෙන එක දේව දූතයෝ. හැබැයි ඒක දේව දූතයා වෙන්නේ ඔක දකින්න පුළුවන් කෙනාට විතරයි. ඕනතරම් ඔහොම ගිහිල්ලා ඇවිල්ලා ඇති. ඒුණාට ඕක නුවණින් මෙනෙහි කරලා නැහැ. නේද? ජීවිතේ හැටි නුවණින් මැනෙහි කරන්න එන දෙවියෝ එවන ඔපචුනිටි එක. හැබැයි එහෙම නුවණින් බලන කෙනාට විතරයි ඒක යූස් කරන්න පුළුවන්. ඒක දකින්න පුළුවන්. හරි. මතක් කරලා බලන්න ලෙඩ වුණ වෙලාවල් ඇති ඔය වගේ හිතුණා. හිතුන් නැත්තම් දැන්වත් හිතන්නේ ඊටකට හරි ලෙඩක් කෙනාට ඔන්න දෙවියෝ මතක් කරලා දෙනවා මේ මෙහෙම හිටියට කොයි වෙලාවේ යන්න වේද දන්නේ නැහැ. ඊට කලින් කරන ටික ඉවර කරන්න. ඒ ඉවර කරන්න එක විදිහක් තමයි දැන් ඔය කේකේව තිබුණාම වටින දේවල් තියෙන්න තමයි අපිට වැඩ තියෙන්නේ. එහෙම නැත්තම් දැන් යන් කිව්වොත් මේ යනවා. දැන් මම ඕක වචනෙන් කියන නෙක්කම් මේ හිතේ ඇති වෙන නෙක්කම් මේ. ආ දැන් අපි යන් මේ ගමනත් යන අනුරාධපුරේ යන් කිව්වෝ. පුළුවන් වෙයිද යන්න? තව පැයකින් යම් අපි යම් රාදපුරි මම දන්නේ කී දෙනෙක් එයිද කියලා. අනේ කොහොම යන්නේ කොහොමද? මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා. නේද? කොච්චර වැඩ තියෙනවද? කොහොම යන්න පුළුවන්ද මට? මේ යන්න බෑ, අද බෑ, හෙට හෙටවත්. නැත්තම් ලබන සතියයන්කො. මකා කියන්නේ නේද? ඔක ඔන්න ගිය සතියේ මට එක්කෙනෙක් කතා කළා, මේ වගේ මේක ඉවර වෙලා ගිය බදාද මේක ඉවර වෙලා කියනවා කවදැනකට. එතන ගිහින් කතා කරනකොට කිව්වා තව අපි අද යනවා මේ අද කතරගම ගිහිල්ලා ඊට පස්සේ හෙට යනවා උමා ඔය බලන්න යන්කි මට. මම කීයටද යන්නේ දැන්? දෙකට පිටත් වෙනවා. තනින් ගිහිල්ලා එකත් පහු වෙලා දැන් එකමාරට විතර ඇති. මෙතන ඉන්න වැඩි දුර නෑ. ඔය DMI සිච් එක හරි. ඉතින් කිව්වහම ටිකක් හිතන්න දේවල් තියෙනවා. කොහොම හරි ඉතින් මායිකව එක්කෙනු වුයි ධර්මය කතා කර කර හිටියේ. මේ මම නම් ගමන ගියා. ගිහිල්ලා කතරගමක් ගිහිල්ලා අපේ ආරණ්‍ය එකට ගිහින් කුටි වගේ කුක්කුච කරලා ඊළඟට රෙහි වුණා වගේ ගිහිල්ලා ඒ ටනල් එකත් බලලා ඒක කරලා ඊළඟ දවසේ තමයි ආවේ. ඊළඟ දවසේ ට්‍රෑවල් එක දුර ගමන. ඉතින් මං කිව්වේ දැන් අපිට මොනවද යන්න නෙමෙයි, අපි යන්න කොච්චර ලෑස්තිද කවුරු හරි කොහේ හරි යන්න කතා කළොත් ඈ එකපාරට නම් යන්න බෑ නේද? අදම ඉතින් පැයකින් දෙකකින් එනවා නම් ඔන්න කමන්නෑ කියයි. දවසක් ඉඳලා ඊළඟ දවසේ එන්නේ කිව්වොත් ඕකම යන්න පුළුවන්ද? ඔය ගමන් යන්න නේද? කොච්චර ලෑස්ති වෙන්න ඕන? එතකොට මාරයා ඇවිල්ලා කතා කරනකොට අද හෙට එන්න නෙමෙයි. අපි ටිකක් ලේසි කියලා හිතනවා. මොකද දැන් මේ පොඩි ගමනක් එක දවසක් ගිහින් ඉඳලා ඉන්න කොච්චර අමාරුද ඈ? ආයේ එන්නම හම්බ වෙන්නේ ඔය තියෙන ටික ඔක්කොම අමතක කරන්න. අපිට දැන් යන්න බැරි ගොඩක් වැඩ තියෙනවනේ නේද? යන්න කලින් සෙටල් කරන්න. මම මාර්යා කතා කරනකොට ඔහොම වෙලාව දෙන්නේ නැහැ. ඉතින් මෙහෙන් යන්න කතා කරනවා. මෙහෙන් නැහැ නැහැ, තව පොඩ්ඩක් ඉන්න, මේ වැඩ ටිකක් තියෙනවා. මෙහෙට ආදිනවා. අරහෙන් එහෙට ආදිනවා. මෙහෙන් මෙහෙට ආදිනවා. ඔන්න දෙපැත්තට ආදින්න පටන් ගන්නවා. ඔකට තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? දෙපැත්තට එද එද ඉන්නකොට මේවා කතා කරන්නේ ඒකට තමයි. දැන් ඕක කලින් නුවණින් හිතලා තිබුණොත් යන්න හුඟක් දෙනේ නෙමෙයි. ඉතින් මන් දන්නේ 99%ක් විතර අපි ඉතින් අපි දන්නවා කිව්වට දැන් ඒකට ලෑස්ති. ඔක තමයි ප්‍රශ්නේ. දන්නේ නැහැ කියන්නේ අපි ඒක කල් දානවා. දැන් මැරෙන්නේ තව කල් තියෙනවා. අපිට තව වැඩ කරගන්න කල් තියෙනවා. ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ප්‍රමාදයට හේතුව. මනුෂ්‍ය ජීවිතේ වටිනකම අපිට තේරෙන්නේ නැහැ. ක්ෂණ සම්පත්තිය කියලා තියෙනවා නේද? මනුෂ්‍ය ජීවිතේ කියන්නේ අනිත් සමහර ජීවිත එක්ක බලනකොට නිකන් ඇසිපිය ගහන මොහොතක් වගේ කෙටි කියනවා. දිව්‍ය ලෝකේ එහෙම ආයස කල්ප ගණන් හිතා ගන්න බෑ. සමහර දිව්‍ය ලෝකවල තාම දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාම දවස් දෙක තුනයි, සතියක්වත් ගිහින් නෑ. ඒ ආයුෂ එක්ක බලනකොට දවසේ දිග බලනකොට සම්මුති මරණයවත් පේන්නේ නැතුව ක්ෂණික මරණේ කොහොම වෙන්නේද? ඉස්සෙල්ලා සම්මුති මරණය ගැනවත් ටිකක් හිතන්න. අපි කැමති නෑ හිතන්න. අපි බයයි. මොකටද ඔබ ගැන හිතන්නේ? මොන අසුබ වැඩක්ද නේද? මරණ ගැන. මොකද ඒක කතා කරන්නවත් කැමති නෑ. ඉතින් කොහෙද මේ මැරිලා යන්න කැමති වෙන්නේ? හිතේ ඔකේ තේරුම් ගන්න ඕන. දැන් අපිට නම් ඕක දැන් කතා කරන්නවත් හම්බ වෙනවා. දැන් මැරුණ අයට කොහොම හිතන්නවත් වෙලාවක් නැහැ. මේ වෙනකන් මැරුණ හැමෝටම දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ මරණානුස්සතිය වඩන්න. මරණානුස්සතිය වඩනකොට ඔන්න ඔයගේ දැක්මක් එන්න ඕන ටික ටික. නැත්තම් අපි යහුවොත් නම් කියයි දැන් මැරෙන බව දන්නවද? දන්නවා මැරෙනවා. ඉනාවිවි කියන්නේ. ඔව් මොකද කීයටවත් හිතන්නේ මේ අපිට දැම්මයි කියලා හිතන්නේ. මැරෙන බව දන්නවා. හැමදාම ඉන්න බැරි බව නොදන්න කෙනෙක් නැහැ. හැබැයි ඒ දැක්ම නුවණක් වෙන්නේ නැහැ. අපි හිතන්නේම නැහැ නෑ. උඩට තව කල් තියෙනවා. නේද? එතකොට මරණය ගැන හිතන්නේ නැති එක්කෙනා මරණය ගැන දන්නේ. දන්නේ නැති කෙනා මරණයට සූදානම් නැහැ. හරි. එතකොට අපි මරණයට සූදානම් වෙන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මයේ. එතකොට තමයි මේ කරන්න ඕන දේවල්. දැන් හෙට මැරෙනවා නම් අද දවසේ අපි කරන්න මොනවද තෝරගන්නේ? තියෙන වැදගත්ම ටික අපි තෝරගන්නවා නේද? අර වෙනදා කරපු හැම දෙයක්ම කරන්න යන්නේ. ඒවා එක එක ආතරින නෑ නෑ. ඕක වැඩක් නෑ. ඕක නෙමෙයි මේක නෙමෙයි නෙමෙයි. නේද? ප්‍රයොරිටීස් දෙනවා. නෑ? දවඩ අපි සාමාන්‍යයෙන් දෙන්න දෙන ප්‍රයොරිටීස් තමයි මම ඉස්සෙල්ලා මතක් කළේ. තියෙන ටික බෙදලා දින්න. තමාර විට ඕක කරන්න ගියාම අර වෙලාව ඉවර වෙලා. ඒ ඒ ටික දැන් මරණ මොහොතේ ඔවා බෙදා බෙදා ඉන්නද කැමති? නැත්නම් හිත නිදහසේ තියාගන්න. කොහම වුණත්ද හොඳ. ඔක බල බල ඉන්න වෙලාව හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි වරණේ ගැන මෙනෙහි කරන්න කලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? මැරෙනවා කියන්නේ මොකද්ද? යනකොට දැන් අතාරින්නක් වෙනවනේ. මොනවද අතාරින්නේ?
රූපය තමයි අතාරින්නේ.
ශරීරය. තමන්ගේ ශරීරයේ අතාරින්නේ. ආයේ ඔක පාවිච්චි කරන්න බෑ. ශරීරය කියන්නේ අපේ ඇහැ. ආයේ මේ ඇහෙන් නම් දකින්න හම්බ වෙන්නේ.
ඒක තියෙනවා දැන් ඉස්සර අපි විචාරන්නේ දැන් තියෙනවා ඊදවස පොඩ්ඩක් තියෙනවා දැන් මන්නා දාලා ඉතින් අන්නේ අපි දැන් දන්නවා එලා තියෙන හැරමනිය බාහිර අනත් ඒ විදියයි දිවත් ඒ විදියයි ස්පර්ශය නැහැ ඔක්කොම සුවර ඔක්කොම විචලා තියෙන්නේ දැන් තියෙන ඔක්කොම අඩුවෙලා කියලා කියන කවිකයි තියෙන්නේ ඒක තමයි තමයි
මරණා කියුවට දැනට තියෙනවනේ නේද?
ටිකක් තියෙනවා නම් අනුත්‍ර
දීවම කරනවා. ඔක නැතිම වෙනකොට මොන වගේ වෙයිද? හොඳට හැපෙනි පෙනි තියෙනවා. නේද? එකපාරට හැ බ්ලැන්ක් වෙනවා. දැන් දකින්න බෑ. නේද? අපි නිකමට හිතලා බලමු මරණ මරණකට මොනවා වෙනවා ඇද්ද කියලා.
සිහිය නැතු වෙනවා කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ
මරණ ගැන. ඒක තමයි නුවණින් හිතලා බලන්න ඕන. දැන් අපිට පුළුවන් මට්ටමකට හිතන්න ඕන. සිහි නැති වෙන්නේ නැහැ. සිහිය අන්තිමට. ඊට කලින් මේ ආයතන ටිකනේ මුලින්ම නැති වෙන්නේ. හරි. ඒකෙදිත් හොයාගෙන තියනවා දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ පහෙන් කන තමයි අන්තිමට තියෙන්නේ. ඊට කලින් අනිත් ටික ක්‍රියා කරන්න නැති වෙනවා. හරි. අන්තිමටමත් සද්දේ ඇහෙනවා. ඒක තමයි ඒ අන්තිමටම නවතින්නේ. දැන් මේ හිත නෙමෙයි මේ කියන්නේ. හිත වෙනම තියෙනවා. ආයතන ෆිසිකලි තියෙන ඒවායින් අපට පාවිච්චි කරන්න බැරි වෙනවා ඔය ඉතින් දැන් ඔක ඔක්කොම නැති වෙන එක පැත්තක තියලා දැන් මෙහෙම ඉන්න ගමන් එක පාරටම ස්පේන් නැතුව ගියොත් මොනවා හිතෙයිද බය
එහෙනම්
ඉවරයි කියලා විතරක්
කියනවා.
අර ස්පෙන් නැතුව ජීවත් වෙන්න කියොත් තමයි අමාරු වෙන්නේ. අනිත් ඒවා කොහොමද ඉවරලා යන්නේ? නැතුවම යනනම් ඉතින් එතනින් ඉවරයි. එහෙම වෙයිද? මරණ කොට යන්නේ නැහැ. අකතමයි දැන් මරණ කොට දැන් ඔහම හිතන එක තමයි මරුණයින් පස්සේ මොකුත් නැහැ. එහෙම හිතපු කට්ටියකුත් හිටියා. ජීවත්ව ඉන්නකන් තමයි ඔක්කොම මරණයන් පස්සේ ඉවරයි. ඔකට කියනවා
ඒගොල්ලන්ගේ දේශය
නේද? ඔකට කියනවා උච්ඡේදවාදී කියලා. එහෙම හිතන අය දැනුත් ඉන්නවා. හරි. ඒ කාලෙන් කරන්නේ ඉවර. ඊළඟ ජීවිතයක් ඊළඟ ජීවිතය පිළිගන්නේ නැති වුණොත් තත්ත්වේ බලන්න. දැන් ඒ වගේ අය මේ ජීවිතේ මොනව කරයිද? සාමාන්‍යයෙන් හොඳ වැඩ කරයිද නරක වැඩ කරයිද? කිසි බයක් නැහැ නරක වැඩ කරන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් ලේසි හොඳ වැඩ කරන්නද නරක වැඩ කරන්නද? නරක වැඩ. ඒක මරුණයින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතුවහම වෙන්නේ ගොඩක් වෙලාට නරක පැත්තට හැරෙනවා. ඒ උච්ඡේදවාදී තියෙන ඔව් පාටි දානවා ආරෝ මේම
හේරම
එතකොට අපි හිතමු ඔන්න දැන් සල්ලි නැත්තම් හොරගම් කරලා හරි ලොකු පාටියක් දානවා. ප්‍රශ්නයක් නැහැ නේද? ඒකයි මං කියේ අර වැරදි පැත්තට පෙළඹෙනවා වැඩි අකුසල් කරන්න පෙළඹෙනවා. හරි. ඊට වඩා නිකන් හරි හිතනකොට මරණයන් පස්සේ උපදී කියලා එතකොට ටිකක් බයයි. එතකොට අර හොරගම් කරන්න ටිකක් බයයි. යෝගට පස්සේ හරි රිටර්න් එක එයි කියලා නේද? එතකොට ඒ උපදිනවා කියලා පිළිගන්න එක සාස්වතවාදී. ඒකේ ඉන්න අය ටිකක් හොඳ පැත්තට හැරෙනවා අර බයෙන් හින්දා. ඉතින් ගොඩක් ආගම් තියෙන්නේ ওই පැත්තේ.
සමහරවිට
ඔව් එහෙම හිතා ගන්නවා ඉතින්. එහෙම වෙයි කියලා. දැන් අපි හිතන එකයි වෙන දෙයි එකම වෙන්නේ නැහනේ. අපි නුවණින් බලන්න ඕන ඔය දෙකෙන් කොයික වෙන්න පුළුවන්ද කියලා. ඔය දෙපැත්තටම හිතපු අය හිටියා අදත් ඉන්නවා. හරි. දැන් අපේ පැත්තෙන් බැලුවහම දැන් එහෙම ජීවත් වෙද්දී ඇහැ පේන්නේ නැතුව ගියොත් අපි මොකද්ද දැන් කරන්න try කරන්න? කොහොම හරි පෙනීම ලබා ගන්න පුළුවන් නම් මමගේ ඇහැ පේන්නේ නැතුව ගියා කියලා සද්ද නැතුව ඉන්නවද? හිතන්නේ මොකද්ද? ආයේ පෙනීම ගන්න තිබුණොත් හොඳයි නේද? ડોක්ටර් කෙනෙක් ළඟටවත් ගිහිල්ලා මේක පුළුවන්ද බලන්න ඕන. නේද? ඕකට නේද උත්සාහ කරන්නේ? මැරෙන එක අමතක කරන් මැරෙනවා නෙමෙයි දැන් ඉද්දී එකපාරට හැපෙන්නේ නැතුව ගියොත් තමන් මොකද්ද කරන්නේ? කොමාරි පෙනීම හදාගන්න නේද උත්සාහ කරන්නේ කැමැත්ත තියෙන්නේ. ඕකම තමයි අපිට කන ඇහෙන්නේ නැතුව ගියත් අපි කොමාරි ආයේ ඇහෙන මට්ටමට හදාගන්න කැමති. ඕකට try කරමු. නේද? ඕකම තමයි මේ ආයතන ඔක්කොට. එතකොට ඔහොම තියෙද්දී මේ මොහොතේ මැරුණා කියන්නේ අපිට ආයතන හදාගන්න කැමැත්ත තියාගෙනයි අපි මැරෙන්නේ. නේද? එහෙනම් බුදුහාමුදුරෝ පෙන්නන ඔන්න ඔය කැමැත්ත, ඕක තමයි තණ්හාව. ඔය තණ්හාව තියෙද්දී මැරුණොත් අනිවාර්යෙන් ගිහින් ඔය ආයතන ටික හොයාගන්න. ඒ හොයාගනිද්දී අපිට ඕන එකම හම්බ වෙන්නේ නැහැ. හැක් ඕන කියන්නේ අපිට දකින්න කැමැත්තනේ තියෙන්නේ. නේද? අපිට දැකීමේ ආසාව තියාගෙන මැරුණොත් අපි දන්නා දකින්න නම් ඉතින් හැක් ඕන. හැක් දකින්න බෑනේ. දැන් හැක් හදාගන්න. හැබැයි හැක් හදාගන්න ගියාම ඒකට උදව් වෙන જાති එක්ක තමයි මොන වගේ හැක් ලැබෙයිද කියන එක තියෙනවා. ඔව් ඒකේ බලපාන ප්‍රධාන එකක් තමයි කර්මය. අවසාන මොහොතේ මේ බලපාන කර්මය. ඈ ඒකට අනුව තමයි මොන જાතියේ ඇහැක් ලැබෙයිද? මිනිස්සු ඇහැක් ලැබෙයිද? දිව්‍ය ඇහැක් ලැබෙයිද? ඈ බල්ලෙක්ගේ වගේ තිරිසනෙක්ගේ ඇහැක් ලැබෙයිද? නේද? නොලැබෙන්නත් පුළුවන්. ඈ එකෙන් ලැබෙන එකේ අඩුපාඩු කියනත් පුළුවන්. ඊළඟට ඒකට උදව් වෙන අනිත් જાති ටිකක් බැලුවහම. හැබැයි දැන් මූලිකව තේරුම් ගන්න මේ කැමැත්ත තණ්හාව තියනවා නම් හැක් හොයා ගන්නවා. ඔය හොයා ගන්න ගතිය තමයි නැවත උපතක් ලබා දෙනවා කියන්නේ. හරි. ආයතන ඔක්කොටම තියෙනවනේ ඔය ආසාව. ඒ ආසාව තියෙද්දි මැරුණත් ආයි උපදී. මේක අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙම තමයි. දැනගෙන හිටින්නේ නැහැ. දැකීමේ ආසාව තියාගෙන නම් අපේ ඇහැ නැති වුණේ ආයේ ඉපදීමක් ලබන. හරි? එතකොට මතක තියාගන්න මුකුත් නැති වෙලා යන්නේ නැහැ. ආසාව ඉවර වෙලා නැත්තම්. හරි? තණ්හාව තිබුණා නම් මැරෙනකොට දැන් තණ්හාව කියන්නේ මතක තියාගෙන මේ ආයතන ටිකට. ඒක ඉතුරු වෙලා තිබුණා නම් ආයේ උපදිනවමයි. මේක පැහැදිලි නේ? එතකොට නිකන් හිතුවට වැඩක් නැහැ. ඕ මේක ඉවර වුණහම ඉවරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා දැන් ඊළඟ මොහොතේ අපිට ඇහැකට ආසාව නැත්තම් මේ මොහොතේ ඇහැ අඳවුනොත් ඊළඟ මොහොතේ ඇහැකට ආසාව නැත්තම් ඇහැක් අල්ලගන්නේ නැහැ. දැන් ඕක එකකට නෙමෙයි ආයතන ඔක්කොට. ඒ මට්ටම තමයි ඇත්තටම රහතන් වහන්සේගේ මට්ටම. සාමාන්‍ය කෙනාගේ නෙවෙයි. නේද? එතකොට ඒ මට්ටමට එන්න පුළුවන් නම් හොඳටම දන්නවා ආයේ උපදින්නේ නැහැ කියලා. සැකෙන් නෙමෙයි බලන්නේ. උපදීද නැද්ද දන්නේ නැහැ. එහෙම කතාවක් නෙමෙයි. මේ රහතන් වහන්සේ පැහැදිලිවම දන්නවා ආයේ උපතක් නැහැ කියලා. මොකද මේ දැකීමේ ආසාව අයින් කරලා ඇහැක් උපදීමේ ආසාවක් නැහැ. හරි? ඒකෙන් තේරුම් ගන්න කනක් ඉදදීමේ ආසාව නැහැ, නාසය, දිව, කය නැවත නැවත ඉපදීමේ ආසාව නැහැ. ආසාව තියෙනවා නම් ආයෙ උපදින්න නැහැ කියන්නත් බෑ. උපදිනවා. ඒ කියන්නේ රහත් වෙලා කියන්න බෑ. හරි. හැබැයි ඒක දැන් එක එක්ස්ට්‍රීම් එකක් නේද? රහත් වුණත් විතරයි ඔය කතා. එහෙම නොවුනොත් අනිවාර්යෙන් උපදිනවා. මොකද මේ තණ්හාව තමයි ප්‍රධාන දේ ඊළඟ උපත ලබා දෙන්නේ මේ සසරේ ගෙනිය. එතකොට ඒ යන තැන ඉතින් අපි සාමාන්‍යයෙන් හොයන්නේ ඊළඟට යන තැන කොහොම හරි හොඳ කරගන්න නේද? අපාය යන්න නම් කැමති නෑ. එහිඳ තමයි ඔය පුළුවන් තරම් පින් කරන්න හදන්නේ. පව් කරන්න නැතුව නේද? පුරුදු වෙන්න වෙනවා. පුරුදු උනත් නැත්නම් එතන ඉන්නේ නැහැ. මේ දාලා ඉන්නේ. ඒ තැන එළෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපිට හම්බ වුණේ අපි සතෙක්ගේ හැක් නම් ඒහැට ආසා කරනවා. දැන් අපි මනුස්සය හැට දැන් ආසයිනේ. නේද? ඒ දිව්‍ය ඇහැ ඊට වඩා හොඳයි කියලා මේ ඇහැ අතරින්න කැමතිද? ඒ තැන එළෙන ගතියක් තියෙනවා මේ මේ සත්‍යයක්. ඒ ඇහැට කැමති. එළෙන්නේ නැති
වෙන්නේ.
එළෙන්නේ නැති ඔව් එහෙම එකක් තියෙනවා. ඒකට පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන්න වෙනවා. ඒක බේරීමක් නැහැ. හරි. හැබැයි එතනත් කරන්නේ දකින්නවා, අහනවා නේද? දැන් ඔයා කොහෙද ගිහින් ආවනේ නේද? කොහෙ ගිහිල්ලා මොකද කළේ? දැක්කා ඇහුවා. ඔය ආයතන ටික පාවිච්චි කරා. ඊට වඩා දෙයක් පුළුවන් ද කරන්න? මම හිතියත් ඔක කරන්නේ කොහේ හරි ගියත්
ඒක කියනවා පොච්චර වැඩක මොද වැඩක මේ පන්තිය දෙනවා භාවනාවට යනවා
නෑ ඒ ඒ වැඩි මේ ඔය ගිහිල්ලා කළේ මේ අහකනනාසේ දිව ශරීරය ඔය පාවිච්චි කරපු එක
නේද
එනක් අතු හරි නැතු හරි ඔච්චරයි කරන්න පුළුවන්. ඉතින් වෙන තැනක ගිහින් ඉපදුනත් ওই ටිකම තමයි. හැබැයි වෙනස තියෙන්නේ අපි කැමැති කැමැති ඒවා හම්බ වෙන්නේ නැහැ. සමහර විට දුක් විඳින්න වෙන්නේ. අකමැති දේවල්මයි දකින්න ලැබෙන්නේ. නාසයට ගඳමයි එන්නේ. ශරීරයට සමහර විට පිච්චෙනවා. කැමැති නැති වුණාට කරන්න දෙයක් නෑ. ඒවා බින්දින්න වෙනවා. හරි එහෙම තනොත් තියෙන. ඒක තමයි අපාය කියන්නේ. ඊට පස්සේ ඊට වඩා ටිකක් හොඳ තැන තියෙනවා. ඔහොම ඔහොම ඉතින් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔහොම නේද? 31 තලයක් කියනවා. දැන් 31ක්. ඒ වගේ 70 60 දැකලා බුදුරජාණන් වහන්සේ මේ නියම ස්වභාවයෙන්ම දැකලා කියනවා ඔය කොහේ ගියත් දුක ඉවර වෙලා නැහැ. ඒක එක පැත්තක්. ඊළඟට හොඳ තැනක ගියත් ආයේ අනිත් තැන්වලට එන්න වෙනවා. මම සදාකාලිකව හොඳ තැනක ඉන්න බෑ. ඒතර මේ සසරේ යන සත්‍ය වැඩිපුර ගත කරන්නේ සතර අපායේ කියලාත් කියනවා. ඔබ තමයි බුදු කෙනෙක්ම දැකලා කියන දේ. අපි කැමති වුණත් නැති වුණත් ඒක තමයි ඇත්ත தত্ত্ব කියලා. මහගෙදර මම තමයි කියලා තියෙන්නේ. සමහරු ඉතින් ඕක පිළිගන්නේ නැහැ. ඔය බොරුවට කියපු ඒවා කියලා. එනාට අපි බුදු හාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තියනවා නම් ඕක ඔය කියන කියලාම තියෙනවා. මේක මේ කවුරුවත් බය කරන්න කියන කතාවකුත් නෙමෙයි. එහෙමත් කියලා තියෙනවා. බය කරලා කවුරුවත් මේකට ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක මේ ඇත්ත ඇති හැටි හින්දායි මේක කියන්නේ කියලා. හ්ම්. බුදුදහමට එන්න කාටවත් බල කරන්නේ මේක මේක තමයි ඇත්ත තත්ත්වය කියලා පෙන්වන එක විතරයි. එහෙනම් දැන් පිළිගන්න නැත්තම් නිකන් ඉන්නේ. නේද?
තම ආගමෙන්ද මේ අපාය අපේ පිළිගන්න
තරන්නේ. ඔව් එහෙනම් එකකුත් තියන. ඉතින් අපායක් නැහැ කියන්නත් බැහැ. අපායක් නැහැ කියපුවා ගමක් එහෙම හිතන්න බෑ. මේ එහෙම නැහැ කියන්නේ ඔය අපේ ඔය ඉන්නේ භෞතිකවාදීයෝ කියන්නේ. මාක්ස්වාදීයෝ නැත්තම් ඔය හිතන අය සයන්ටිස්ට්ලා ඒගොල්ලෝ තමයි කියන්නේ මේ මේ මරුණයින් පස්සේ මුකුත් නැහැ. එහෙම කොටසක් තව කොටසක් පිළිගන්නවා.
හැබැයි වැඩි සයන්ටිස්ට්ලා බාර ගන්නවා නේද?
ඒක තමයි. ආගම් පැත්තෙන් තමයි අපායක් තියෙනවා, දිවි ලෝකයක් තියෙනවා, කියන්නේ හොඳ තැනක් තියෙනවා, නරක තැනකුත් තියෙනවා කියලා එහෙම කියන්නේ. බුදුදහමේ ඊටත් එහාට යනවා. ඔය දෙපැත්තෙන් කොහාට ගියත් එක තැනක ඉන්න බෑ. ආයේ ආයේ එනවා මොකද? ඔව්. සයිකල් එකක් යනවා. එකෙන් වැඩිපුර ඉන්නේ දුක් විඳින පැත්තේ. මහා ගෙදර වගේ තමයි ඒ අපාය කියන්නේ. වැඩිපුර ගත කරනවා. දැන් ඔතන ඔන්න දැන් අපි මෙතන ගැඹුරට එන්න ඕන. එකක් තේරුම් ගන්න ඕන. දැන් මූලිකව නරක තැනකට යන්න නැතුව හොඳ තැනකට යන්නේක කතා කරන්න බුදුදහමක් අවශ්‍ය නැහැ. ඒක අනිත් ආගම් වලත් කියනවා. බුදුදහමේ පෙන්නනවා ඊට වඩා දෙයක්. ඔය කොහේ ගියත් දුක ඉවර වෙලා නැහැ. මෙන්න මේක නවත්තන්න විදිහක් තියෙනවා. ඒ නවත්තන්න නම් එකක් තමයි මම අර පෙන්නුවේ. අපි ඇහැට තියෙන සංහාව නැති වෙනවා. ඒක තේරුම් ගන්න ඒක නැති වුණා කියන්නේ අර අර වගේ. දැන් ඇහැ පේන්නේ නැතුව ගියොත් ආයේ ඇහැක් ලබා ගන්න ආස කරයිද? ඒ විදිහට හිතන්න.
තමන්ගේ මේක අපෝ අදා ගන්න පුළුවන් නම් මේක නොකරින් එක හරියට.
එහෙම තමයි දැනට අපට හිතේ. රහත් වුණ දවසට ඔහොම හිතෙන ගන්නේ. එච්චරයි දැනට කියන්න පුළුවන්. දැන් අපි ආසයි දෙකම තියාගන්න. ඉන්නකන් හොඳට ඇහැ පාවිච්චි කරලා ඊට පස්සේ රහත් වෙනවා නම් හොඳයි නේද? ඔහොම දෙයක් වෙන්නේ නැහැ. හරි මැරෙන මොහොතේ නෙමෙයි රහත් වෙන්නේ. රහත් වෙනවා නම් රහත් වෙන්නේ මේ ජීවත්ව ඉන්නකොට. තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරන්න පුළුවන් ජීවත්ව ඉන්නකොට. දැන් රහතන් වහන්සේලා කවුරුවත් මැරුණායින් පස්සේ නෙමෙයිනේ රහත් වෙන්නේ. නේද? ජීවත්ව ඉන්න. ඒ රහත් වුණා කියන්නේ ඇලීම සම්පූර්ණයෙන් නැති කළා. තණ්හාව සම්පූර්ණයෙන් නැති කළා. ඒක නැති කළා කියන්නේ තව පැත්තකින් දුක නැති කළා. දැන් අපි මොකක් හරි ආසා කරනකොට ඕක නැලබුණොත් දුකයි නේද? ඒකට එහෙම දුකක් එන්නේ නැහැ ආසාව නැත්තම්. ඒ දුකට හේතුව නැති වුණොත් දුක හටගන්න විදිහක් නැහැ. හරි? ඒක තමයි ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ. දුක කියන එක හට ගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක හට ගන්න විදිහක් නැහැ. ඒක තමයි නිරෝධය. දුක්ඛ නිරෝධය. දුක නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔතෙන්ට එන මාර්ගයේ මොකද්ද කියලා. හැබැයි එතන අර දෙපැත්තම තියාගන්න අපි කැමති වුණාට එහෙම බෑ. අපි ජීවත් වෙ ඉන්නකම් මේ ටික හොඳට තියෙන්න ඕන. මරණ මොහොතේ රහත් වුණාම ඇති. එතකන් නේද හස්වාදී විඳලා එහෙම තමයි කැමති. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. හරි. ඒතර මරණ මොහොතේ රහත් වීම නෙමෙයි පුළුවන් නම් මේ මොහොතේ. දුක නැති කිරීම මරණ මොහොතේ නෙමෙයි මේ මොහොතේ දුක නැති කරන්නේ. රහත් වෙන්න ගිහුවහන් කැමති නැහැ. එහෙම නේ. දුක නැති කරන්න කියලා හිතන්නකො. එතකොට කැමතියි නේ. මේ මොහොතේ ඉඳන් අපිට කිසිම දුකක් එන්නේ නැහැ කිව්වොත් කැමතියි නේද? එහෙම කිව්වොත් කැමති. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දුක ගැඹුරින් දැකලා නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා දැකලා. ඒකට තමයි මම කිව්වේ දැන් බුදුහන්දුරෝ ඕක දකින්න තැන් පෙන්නලා තියෙනවා. දැන් ලෝකය කියන්නේ දුකයි. ම්ම්. දොඩ ලෝකේ හදන්නේ මේ ආයතන වලින්.
ඒ කියන්නේ අස්තෝනෙත් දේවල් එන්නේ.
ඒකත් දුකක්. ඒකත් දුකක්. ඉතින් දුකේ ඔක්කොම ටික හොයා ගන්නත් ඕනේ. ඒක අපිට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් දුක නේද? අපි කැමති දේ නොලැබෙන එක දුකයි. කැමති දේ නොලැබෙන එකට දාන්නත් පුළුවන්. ඒනට දුක කියනකොට ජාති ජරා ව්‍යාධි මරණ නේද? ඔව්. අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, ඊළඟට කැමති දේ නොලැබීම, ඒක එකක් විතරයි. ඒක ගැඹුරින්ම කියනවා සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. හරි. මේ ගැඹුරින් කියපු එක අපිට අර වගේ පේන්නේ නැහැ. උපාදානස්කන්ධය දුකයි කියන එක අපට පේන්නේ නැහැ. ඒක ගැඹුරුයි කියන්නේ. පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කොයි වෙලාවේද? හැම මොහොතේම. හැම මොහොත කියන්නේ මොකක්ද? එක මොහොතක් කියන්නේ ආයතනයක් පාවිච්චි කරන මොහොත. ඇහෙන් දකීම වෙන්න පුළුවන්, කනෙන් ඇසීම වෙන්න පුළුවන් නේද? ඔව්. ශබ්ද ඇහෙනවනේ නේද? මොනවද ඇහෙන්නේ? කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා නේද? නැහෙන ඇහෙනවා කියන්නේ කන පාවිච්චි කරන මොහොත. මොකද ඒ කෑ ගහන්නේ? ලේන්. ලේන්නු කෑ ගහනවා නේද? අපට බණිනවත් දන්නේ නැහැ. එහෙම අපි හිතන්නේ
නෑ.
මේ නෑ වෙලක් නෑ. දැන් ඔය ලේන්නු කාට හරි බනිනවා ඇතිනේ. අපට නෙමෙයි. දැන් බලන්න, කණෙන් ඇහලා අහලා මොනවා හරි දැනගත්තා. දැන් පංච උපාදානස්කන්ධ හැදුනද නැද්ද? හැදුනා. දැන් උතන රූප තියනවද නැද්ද?
දැන් මේ සද්දයක් මේතරම් ඇලිලා නැහැ. සද්ද ඇලිලා නැහැ.
ඒක තමයි. අපි ඇලිලා නැහැ. දැන් අපි නුවණින් බලමු ඔතෙන්දී මොකක්ද උනේ කියලා. දැන් රූප හටගෙනද නැද්ද? හටගෙන. නේද? මේ පැත්තේ ලේන්නු ඉන්නවා. මේ පැත්තේ අපේ කන තියනවා. අහලා දැනගන්න. රූප දැන් හටගෙනනේ නේද? අපේ කලින් නොතිබුණ රූප හටගෙන. දැන් ඔතන වේදනාවක් තියනවද? ඔකට අපි කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්, මැදහත් වෙන්නත් පුළුවන්. ඔය තුනෙන් මොකක් තිබුණත් වේදනාව. මේ සංඥාව අපි අඳුරගෙන තියනවද, වෙන් කරගෙන තියනවද? තියෙනවා. එක විදිහේ සංඥා තියෙනවා. ලේනා කියලා සංඥාව තියෙනවා, සද්දයක් කියලා සංඥාව තියෙනවා නේද? ඒවා වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා අපිට සංඥා. ඊළඟට චේතනා ඇවිල්ලා නේද? ඒ කියන්නේ අදහස් දැන් ඇවිල්ලානේ. සංකාර නේද? දැන් ওই ටික දැනගත්තද? විඥානය. දැනුවත් වෙලා තියෙන්නේ විඥානය. විඥානයේ කටලෙ පංච උපාදානස්කන්ධ හටගෙනද? හටගෙන. නේද? දුක හටගෙනද? පොතේ හැටියට නම් හටගෙන. අපිට දැනිලාද දුක?
දුක දැනිලා නැහැ.
දුක දැනිලා නැහැ. ඔකයි ওই බුදුදහම ගැඹුරුයි කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට හරි ගැඹුරුයි. සාමාන්‍ය ලෝකයාට පේන මට්ටම නෙවෙයි ඒක. ඒක ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ. කැමති දේ නොලැබීම හරි, ප්‍රියයන්ගෙන් වෙන්වීම හරි, ඒ වගේ ඒවා නම් දැනෙනවා නේද? ඒක දුකක් වෙන්නත් පුළුවන්. එහෙම කියලා අපි මෙහි ඉඳ අඬනවද? නෑ කියන්න.
අපේ පිටර ඇතුළේ
ඔය ටිකක් කියලා කියලා. ඔය ඉතින් ඔක ගණන් ගත්තේ නැත්නම් එහෙම නෑ. ඒක තමයි අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. මේ වේදනාව අනුව අපි දුක් විඳින මට්ටම වෙනස්. අපිට සුඛ වේදනාවක් නම් අපි විඳින්නේ සැප. ගැඹුර හොයාගන්න නම් නුවණින් ගොඩාක් නුවණින් බලන්න. හරි, දුක දකින්න ලොකු ප්‍රඥාවක් ඕන. දුක කියන්නේ දුක ගැඹුරින් අවබෝධ කරගන්න. අපි මේ හිතන මට්ටමේ දුකෙන් එහාට ගිය දෙයක් ඕක. ඔකයි කියන්නේ ලෝකය පවතින දුක මත තියෙන එක අපිට ලේසියෙන් තේරෙන්නේ. දැන් ලෝකය හටගත්තානේ. ලේනා කියනකොට ලෝකේ. බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝකේ පවතින දුක මත. අපි ආස වෙන්නත් පුළුවන් ආස නැති වෙන්න. නේද? දෙකම වෙන්න පුළුවන්. ඔව් දැන් මේ දුකේ ගැඹුරු මට්ටම කොහමද ඔතන දුක සකස් වෙන්නේ? දැන් ධර්මයේ අනුව නම් පංච උපාදානස්කන්ධය සකස් වුණා නම් දුක සකස් වෙලා. දැන් අපිට නුවණක් නැහැ ඔය හටගත්ත දුක කියලා දකින්න.
දැන් එතන දුක ඇති වෙලා කියලා
හිතුවොත් ඒක අපිට දුක. ඒක එතන ඒ බාහිරේ දුක තිබුණාට අපි මොකටද දුක් වෙන්නේ? ලේන දුක් වින්දට අපි මොකටද දුක් වෙන්නේ? දැන් මෙතනින් මීයක් දුවනවා. කූසෙක් ඇවිල්ලා අල්ලනවා.
අල්ලන්න ඉස්සෙල්ලා නාත්තන් කුරනවා.
නාත්තන් එයි. කරපොත්තෙත් දුවනවා. කූසා ඇවිල්ලා අල්ලනවා. දැන් නවත්තන්න එයි. කටුස්සනේ මේ කටුස්ස පැත්තක තියෙනවා. කරපොත්ත අල්ලන්න හැදුවොත් ඔයා ගිහින් නවත්තනද? ඔය පව් වැඩක් කරන්නේ කියලා.
නවත්තන්න
හැදින්නද? මොකද කරපොත්තට ඔයා කැමති නැහැ. ඌ පූසගේ account එකට දාලා ඒ පව. ගෙදර මීයේ දුවනකොට පූසෙක් ඌ ඇල්ලුවොත් අපි හොඳටද ගන්නෙ නරකටද? අමීයා ගෙදර ඉන්න එක හොඳ. නෑ, ඔක තමයි අපි මේ සාපේක්ෂයි. අපි එකම සිද්ධිය සමහර වෙලාවට දුකයි, සමහර වෙලාවට සැපයි. නැතයි වේදනාව, දුක් වේදනාව, සැප වේදනාව. සමහර ඒවා නැදහොත්. ඔව්
දැන් ගතේවල මීයන්ට මිලියන් ගන්නතු කුසෙක් ගෙන්නේ.
එතන වෙනසක් තියෙනවා. දැන් බෙහෙත් දානකොට තමන් මීයා මරන්නේ. පූසා මරනකොට තමන්. ඒක තමයි අර බලලු ලව්ව කොස්සට බවනවා මේ. අපි නෙමේ. අත පුච්ච ගන්නේ බලලු. එතන මේකක් තියෙනවා. දැන් තමන් සතෙක් මරණ එකයි වෙන කෙනෙක් මරණ එකයි ඒකේ විපාක වෙනස්. හරි.
ඒකනේ අපි කොහොමලා මස් මාළු
කන්නේ. ඔතන
අපි නෙමෙයි යන්නේ.
ඔය දැන් මස් මාළු කෑවා කියලා අපිට සතෙක් මරණ විපාක ලැබෙන්නේ නැහැ. වාගෙහින් සතෙක්ම මරණකොට එන පවයි අපිට මාළුවෙක් කල්ලනවා මරනවා කියලා. එතකොට එන පවයි. මේ කෑම එකක මාළු කෑල්ලක් කන එකයි සමාන නැහැ. ඔය තේරුම් ගන්න. එතන අපි සතෙක් මරණ විදිහේ අපසලයක් වෙන්නේ නැහැ. ඔව්. එහෙම දෙයක් තියෙනවා. එයින්ද තමයි ඔය දැන් කට්ටිය වරද්දගෙන හිටියට බුදුදහම කියන්නේ වෙජිටේරියන් වෙන්න ඕන කියලා කොහෙවත් කියලා නැහැ. වෙජිටේරියන් වුණාය බුද්ධාගමේ වෙන්නේ නැහැ. මේ මතක තියාගන්න. ඒ කාලේ හිටියා ඔය දැන් ශාස්ත්‍රවරු හිටියන් නිගණ්ඨනාත පුත්ත එහෙම. ඒ අහිංසාවාදී හාටම ගියාය. නැදෙන් දැන් ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා දැන් බුදුහාමුදුර එක්ක කතා කරනවා. දැන් බුදුහාමුදුර අහනවා දැන් ඔයගොල්ලන්ගේ අපි කතා කරපු එකටම ගමු. මැරුණායින් පස්සේ කොහෙද යන්නේ? අපායේ යනවද? හොඳ දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්මයා ළඟට හරි හොඳ තැනකට යනවද කියලා කොහොමද උගන්වන්නේ? එතකොට මේ අකුසල් අපි පස්පව් ගමු. පස්පව් කරපු කෙනා අපායය. හරි? පින් කරපු කෙනා දිව්‍ය ලෝකේ යනවා කියලා උගන්වනවා. එතකොට අහනවා දැන් ඒකේ උගන්වන්නේ කොහොමද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ අහනවා අනිත් එක. එතකොට කියනවා අපේ ශාස්ත්‍රවරයා උගන්වන්නේ වැඩිපුර පව් කරන කෙනා අපායය. වැඩිපුර පින් කළොත් දිව්‍ය ලෝකේ යනවා කියලා උගන්වනවා. ඔක හරි වගේනේ හිතෙන්නේ නේද?
වැඩිපුර කියන්නේ මොකක්ද? කොච්චර වැඩිපුර?
නෑ ඕක අහගෙන ඉඳලා කියනවා බුදුහාමුදුරෝ ඕන නම් හිතන්න. එහෙමනම් ඕගොල්ලන්ගේ ආගමේ විදිහට කාටවත් කවුරුවත් අපායේ යන එකක් නෑ කියලා. කවුරුවත් අපායේ යන එකක් නෑ කියලා. බුදුහාමුදුරෝ කියලා. හිතන්න පුළුවන් දැයි කියලා. එතකොට අහන ඇයි කියලා අහනකොට විස්තර කරනවා. හරි දැන් අපි ගම්මු සත්තු මරණ කෙනෙක්. එයා එක දවසක් ගත්තොත් සත්තු මරණ වේලාවද වැඩි නොමර ඉන්න වේලාවද? එක දවසක නොමරන වේලාව. මේ සතා මරන්නේ අපි විනාඩියක්ද විනාඩි 5ද? තව පැය ගාණක් සත්තු මරන්නේ. එතකොට වැඩිපුර කරලා තියෙන්නේ සත්තු මරණයකද නොමරණයකද? නොමරණයක. එතකොට එයාව අපාය යන්නේ දිහන්නේ නැහැ. වැඩිපුර කරලා තියෙන්නේ නොමරයිනේ. රැයට විතරක් මදුරෙක් මරනවා. නේද? අපාය යන්න විදිහක් නැහැ. ඇයි අපි දවල් දවසම මදුරව මරලා නැන්නේ? ඉතින් මස් මරණ මිනිහ අපි හිතමු හරක් මරනවා කියලා. ඒ මනුස්සයා හැමතිස්සෙම හරක් මරනවාද? හරක් මරන වේලාවද වැඩි නොමරන වේලාවද? නොමරන. දැන් ඔයා නුවණින් හිතන්න කියන්නේ. දැන් අනිත් ශාස්ත්‍රවරයා කිව්වේ අරක. බුදුහාමුදුරුවෝගේ නෑ. එහෙමනම් ඉතින් කවුරුත් අපාය යන්නේ නැහැ. ඇයි වැඩිපුර කරන එකට නම් පළදෙන්නේ? ඒකට මතක තියාගන්න වැඩිපුර කරන එක නෙවෙයි. ඔයයි තියෙනවා අර බලවත්කම නේ. එහෙම දෙයක් තියෙනවා. දැන් නිකන් හිතන්න ආනන්තරීය පාප කර්මයක් කරන කෙනා කියලා. එයා සමහරට ජීවිතේටම එක සැරේයි නේ ඔබ කරන්නේ. නෑ යා අපාය යන්න විදිහක් නෑ නේ අර තියරි එකට දැන්. අර එහෙම නෙමෙයි. මේකේ මේ චේතනාවේ බලවත්කම අනුව වෙනස් වෙනවා. හරි.
මේ
හිතලා වෙන්නත් පුළුවන්, ඒ වෙලාවට හිතලා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක බලවත් වෙන වෙනත් හේතු තියෙනවා. චේතනාව බලවත්. උදාහරණයක් විදිහට ඒ වැරද්ද කළේ සීලෙන් වැඩි කෙනෙකුට නම් ඒක බලවත් වෙන්නේ. ඒ කෙනෙක්ගේ රහතුන් මරුවොත් බුදුරජාණන් වහන්සේගේ ලේසෙ ලැබුවත් ඇති. ආනන්තරිය කරන එක ඒ මොහොතේ වෙන්න පුළුවන්. ඔබ හිත හිතා ඉඳලා කළා කියලා නෙවෙයි. හරි. එතකොට ඔය කර්ම මේක තේරුම් ගන්න අමාරුයි. දැන් අපි ඊට වඩා ගැඹුරකට දැන් කොහොම හරි සසරේ යනවා කියන එක තේරුම් ගන්න. අපි දහමක් අහන එකෙන් ප්‍රයෝජනය ගන්න ඕන නැවත නූපදින්න. නම් මොකද්ද වෙන්නේ? අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? එතකොට මෙතන දැන් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා පේන මට්ටමකට අපේ මනස දියුණු නැහැ. මොකද තේරුම් ගන්න. දුක්ඛ සත්‍ය ගැඹුරින් දකින මට්ටමකට අපේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ.
දුකයි සබයි දෙකම කලවන්නේ
ඔව් ඉතින් එහෙම තේරුණාට ඉතින් රහත් උනා නෙවෙයි. සසරේ යනවා. දැන් අපි ගන්න ඕන බුදුදහමේ ප්‍රයෝජනෙට ගන්නවා කියන්නේ මේක තේරුම් ගන්නේ කොහොමද? අපි කොහොමද අපේ ප්‍රඥාව දියුණු කරගන්නේ? හරි. දැන් තේරුම් ගන්න ප්‍රඥාව දියුණු නැති හින්දායි ඒක තේරෙන්නේ නැත්තේ කියන්නේ. චතුරාර්ය සත්‍යය තාම දැකලා නැහැ කියන්නේ. ඒ ඔතන තමයි සම්මා දිට්ඨිය කියන එක වැදගත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ගයේ වඩන්න. එතකොට අපි දහමක් අහලා උත්සාහ කරන ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට එතන ආයතනේ අපි ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් මුලා වුණා නම් ඇහැ වැඩ කරනකොට සිද්ධ වෙන දේ ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණා නම් පංච උපාදානස්කන්ධේ හට ගන්නවා. ඒ කියන්නේ ඔය හටගත්තු ටික අපි බාර අරන් ඉවරයි. ඒකයි උපාදාන වුණා කියන්නේ. අර රූපේ අපි බාර අරන් ඉවරයි. ලේන කියන එක ලේනෙක් ඉන්නවා කියලා ඒකේ දැහැගෙන ඉවරයි. පිළි අරන් ඉවරයි. එතකොට ඒකට කියනවා උපාදාන කළා කියලා. රූප උපාදාන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රූප උපාදානේ දුකයි කියලා අපට එච්චර දැනෙන්නේ. හරි. ඒක ටිකක් දැනෙන මොහොත තමයි මම පෙන්වුවේ අර මැරෙනකොට වටින දේවල් ටික නේද බෙදන්න හදන්නේ. උපාදාන කරපු රූප ටික නේද දැන් බෙදන්න හදන්නේ. ওই බෙදන එකත් දුකක් ඇත්තටම. මේ ගැඹුරින් බලන්න. ওই වැඩෙත් කරන්න නැති වුණා නම් හිතට හරි නිදහස් නේද? බෙද බෙදා ඉන්න ඕනේ අපි යන්න ලෑස්ති. මේ ඒකයි ඒ සියුම්ම ගත්තහම මොන රූපේ අල්ලගත්තත් ඔතන දුක. ඕක අල්ලගත්තේ නැත්නම් අර ඔයා කිව්වා වගේ ඉතින් කවුරු ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගැඹුරම නෙමෙයි. අපිට මේක තේරුම් ගන්න ටිකක්. මේ අපි අල්ලගෙන තිබුණොත් එහෙම කෙනෙකුට ගන්න දෙන්න බෑ. මට ඕන කෙනාට තමයි මේක දෙන්නේ. එතකොට ටිකක් දුක සකස් වෙලා. මෙන්න අපි දුක් විඳිනවා. හරි කෙනෙක් හොයන්න හරි ෆැක්ට් එකක් ගන්න ඕනනේ. ඒකත් දුක. හරි. ඒක දැන් මේ කියන්නේ ලෝකෙට අයිති මට්ටම නෙමෙයි. දානයක් දෙන එක හොඳයි. ඒක වැරදි කියනා නෙමෙයි. ඊළඟට දානයක් දෙනකොට අර කිව්වා වගේ සීලයෙන් වැඩි කෙනෙකුට දෙන්න පුළුවන් නම් වැඩි කුසල් සිද්ධ වෙනවා. එහෙම දෙකුත් තියෙනවා. හරි.
ඒක බලන්නත් එපා කියලා තියෙනවා.
නෑ ඒක තමයි ඒ මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ලෝකෙට අයිති මට්ටම. සසරේ යන විදිහනේ ඒ කතා කරන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ සසරෙන් ගැලවෙන විදිහ. හරි. ඕක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන හොඳට පිරිසිඳ දකින්න. ආයතනේ ඇත්ත ඇති හැටි දකින්න පුරුදු වෙන්න. මේකෙන් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒකට අපි තේරුම් ගන්න ඕන ඇහැ ගැන හොඳට නුවණින් දැනගන්න. එතෙන්දී තමයි ඇහැ වැඩ කරන හැටි, ඇහැ වැඩ කරාම මේ අපි එන ඒවා කන වැඩ කරන හැටි, කන වැඩ කරාම මොනවද හැදෙන්නේ? දැන් අර සිද්ධියේදී අපිට පෙනුණා පංච උපාදානස්කන්ධ හැදෙනවා. කනෙන් ශබ්දයක් අහලානේ අපි